අයිබෝන් කියලා එක්කතා පස්වෙනි වැඩසටහනට ගිරීමට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මොකද බුද්ධි ගුණේ?
ඔව් ඇත්තටම අද අපි මේ පටිගත කරන්නේ සිකුරාදරය. දැන් වෙලාව 11:48 නේද?
ඔව්.
ඔව් ඇත්තටම හැම දිනම දන්නවා ඇති මොකද උනේ කියලා සිකුරාදරය. අපි මේ ඉන්නේ WTC එකේ
කොළඹ. ඒ කියන්නේ World Trade Center. ඔල්රෙඩි සන්දර්ශනයක් අපි
28 වෙනි තට්ටුවේ තමයි ඉන්නේ අද අපි West Tower එකේ. ඇත්තටම මල්වැඩි සන්දර්ශනය බැලුවනේ.
ඔව් ඒක තමයි. මේ ඇත්තටම මේ සතුටුදායක ආරංචියක් තියෙනවා නේ බුද්ධික.
ඔව් ත්‍රස්තවාදී යානා දෙකක් විමදාලා කියලා
ආරංචියක්
තියෙනවා. ඔව් ඒක තමයි. ඒ වගේම මේ අපේ මේ ළඟපාතට බෝම්බෙකුත්.
ඔව් ඒක තමයි. ඒකෙන් ඇත්තටම අපිට කනගාටුදායක සිද්ධි ගොඩක්කටත් අද මේ මුණ දෙන්න උනා.
ඔව් ඒකම ලොකු අත්දැකීමක් නේද
අපිට. ඔව් අපිට ඊමකුත් උනා. අපිට ඒකයි පරක්කු
වෙන්නේ. ඒක කාලින්ගෙන් නම් ලොකු අත්දැකීමක්. මොකද මේ ඩෙස් යට එහෙම රිංගලා ටොයිලට් එක නැංගිලා ඉතින් නේද අත්දැකීම මලින්ද එහෙම ඇඳයට රිංගලා. හොඳයි ඇත්තටම ඉතින් අපිට සතුටේ ඒ වගේ අත්දැකීම ගන්නේ. මලින්ද තාමත් ඇඳයටද නැත්නම් මේක අහගෙන ඉන්නවද දැන්නේ.
හරි. එහෙනම් අපි ප්‍රශ්න වලට මොනේ බුද්ධික ඊට කලින් අපිට තියෙන පොඩි දැනුම් දෙන්න ටිකක් කරන්න.
ඔව්.
එකක් තමයි මේ අලුත්ම ටෙක් කතා වලට අලුත්
ඇත්තටම විශේෂ නිවේදනය.
විශේෂ නිවේදනයක් කියලා කියන්නත්තට අලුත් දෙයක් එකතු වුණා නේ බුද්ධික.
ඔව් අලුත් කියන්නේ ඇත්තටම ටෙක් කතා වලට විතරක් නෙමෙයි මම හිතන්නේ අපේ හැම දිනෙකටම මේක අලුත් දෙයක් නේද?
ඔව්. මොකද්ද කියලා කිව්වොත්
ඇත්තටම ඒක ওই දැන හදනව දන්නවා ටෙක් කතා අපි දැන් මොබයිල් වලින් ඇක්සස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ටෙක් කතා ඇතර මොබයිල් වලට ගියානේ.
ඔව් ඒ කියන්නේ
එම්.රංගම දුරකථනයෙන් ඔබගේ ටෙක් කතා අසන්නත් පුළුවන් නේ.
ඔව් අහන්න පුළුවන්. ඒක හොඳම වැඩේ. ටෙක් කතා බලා ඒ කියන්නේ ඇත්තටම මේ
මෙතන වෙබ්සයිට් එක විතරක් නෙමෙයි.
වෙබ්සයිට් එක විතරක් නෙමෙයි m.tekkatha.com කියලා ගියාම අපි දැන් මේ දවස්වල ඇල්ෆා ටෙස්ටිං එකක් කරනවා. අපේ එපිසෝඩ් ඕ එක සජීවී ඒ කියන්නේ පටිගත කිරීම මේ ගොඩක් මොජංගම දුරකථන වලින් GPRS සම්බන්ධතාවයක් තියෙනවා නම් ස්ට්‍රීම් එකක් හැටියට අහන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරන්න කිසි දෙයක් නැහැ.
අපි හැමදෙනාට මේ වගේම ආරාධනා කරනවා ඕගොල්ලෝ මේ වෙබ්සයිට් එක බලනවා ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකකින් බලනවා වගේම මොබයිල් එකිනුත් ඇවිල්ලා බලන්න බලලා අපිට ෆීඩ්බැක් එකක් දෙන්න කියලා කොහොමද වැඩ කරේ
මං හිතන්නේ
ඒකට ඇහුණාද මොනවද උනේ කියලා.
ඔව් ඒ කියන්නේ අපි අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ඒවා පොඩ්ඩක් අපිට කිව්වනම් ඒවා හදාගන්න බලන්න. හැබැයි ප්‍රතිචාර නම් ඇත්තටම හොඳයි බුද්ධික සයිට් එක ගැන මේ මොකද දැන් ගොඩක් අය කිව්වා සමහර අය කම්පියුටර් ඉස්සලාට එලා උ කහන්න කම්මැලි ඒ වගේ ප්‍රශ්න තියෙන අය දැන් වැට් යන ගමන් උනත් අහන්න බලුවා.
ඔව් මම හිතන්නේ මේකේ විශේෂත්වය දෙන්නේ දැන් ගොඩක් ටැන් වලදී අපිට ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දෙන්න පුළුවන්. ඒ දෙක ඩවුන්ලෝඩ් කරන්න එක වෙලාවක් යනවා. එතකම් බලාගෙන ඉන්නවනම් ඒ වගේ නෙමෙයි දැන් මේක ස්ට්‍රීම් වෙන හින්දා ඒවලේම අහන්න පුළුවන්
නේද? ඔව් ඇත්තටම මේක මම හිතන්නේ ලංකාවේ
පළවෙනි එක වෙන්නේ නැති නේද?
ලංකාවේ පළවෙනි එක දැනට මොබයිල් ස්ට්‍රීමින් තියෙන ඩයලොග් එකේ විතරයි.
හහ්
ඊට අමතරව දැන් අපි කරනවා.
ඔව්
ඇත්තටම මේක පොඩ්කාස්ට් එකම දැන් ආසියාවේම මම දැක් එක මම ඇත්තටම දැකලා නැහැ කිසිම මොබයිල් එකක පොඩ්කාස්ට් එකක්.
ඔව් අපි ඉන්ටර්නෙට් එකෙත් ඒ කියන්නේ හෙව්වා ටිකක්. තාම නම් අපිට ඇත්තටම හම්බුනේ.
ඔව් ඒකෙන්
ඒක අතුරු වෙනවා.
ඒක අපේ ලොකු ජයග්‍රහණයක් කියලා කියන්න පුළුවන් නේ බුද්ධික. ඔව් ඉදිරියේදී හැම එපිසෝඩ් එකම මොබයිල් එකිනුත් අහන්න පුළුවන්. මේ සඳහා සාමාන්‍යයෙන් මොන ගොඩක් මිල ගණන් මොබයිල් අවශ්‍ය නැහැ බුද්ධික. මොකද මේ අපි දැන් පරීක්ෂණ කටයුතු කරනකොට බුද්ධික අපි දැක්කා Sony Ericsson K300 කියලා කියන්නේ ගොඩක් පරණ ෆෝන් තියෙන්නේ.
ඔව්
ඒවත් හොඳට වැඩ කරනවා. අනික මේ මේකට 3G ඕන්නේ.
ඔව් 3G ඕන්නේ.
GPRS තිබ්බනම් හොඳටම ඇති.
ඒ කියන්නේ ගොඩක් තාක්ෂණික විදියට කියනවා නම් real මීඩියා ප්‍රොටෝකෝල් එක තියෙනවා නම්
ඔව් 3GP තමයි දැනට අපි මෙයා කරන්නේ. ඒක ඉතින් ගොඩක් ෆෝන් වල සපෝට් කරන නිසා. හැබැයි iPhone වලට තාම හරියට ඒක වැඩ කරන්නේ නැහැ බුද්ධික අපි ටෙස්ට්
කරනවා. ඔව් මම හිතන්නේ දැන් අපිට ඒ කියන්නේ අපි අසන්න ගොඩක් iPhone වලින් ලංකාව ඇතුළේ දැන් එන්නේ නැහැ. ඒකින්ද ඒක දැනට ඉච්චර ගැටලුවක් වෙන්නේ ගන්න.
ඔව් ඉදිරියේදී
ඒකට මාක් කර කර ඒකට විසඳුමක් එක්කෙන්න
බලාපොරොත්තු වෙනවා. අනික මේ අර Opera mini browser එකෙන් බලන්නත් බෑ අපි ඒකට message එකක් එනවා. මොකද සමහර Opera mini browser support කරන්නේ live stream එක සමහර phone වලදී. ඒ නිසා අපි හැම mini browser එකකින් આવත් ඒගොල්ලන්ට කියනවා phone එකේ browser එකෙන් පාවිච්චි කරලා අහන්න කියලා. තව දෙයක් තියෙනවා. අපේ මේ අපි ඉතින් ගිය පාර වැඩසටහනෙන් කට්ටිය දිල්ලන අපේ සයිට් එකට ලින්ක් කරන්න අපිට පොඩ්ඩක් පබ්ලිසිටි එකක් දෙන්න කියලානේ. මේක ඕගලන්ගේ වැඩසටහනක්. එතකොට ඉතින් ඕගොල්ලෝ අපිට පබ්ලිසිටි එකක් ලබා දෙන්නේ හොඳයි කියලා. ගොඩක් අය කියලා තිබ්බා ඉතින් පබ්ලිසිටි එකක් දෙනවා නම් අපිට බැජ් එකක් ඩිසයින් කරලා දෙන්න ඒගොල්ලෝ සයිට් එකේ දාන්නම් කියලා. ඒ වැඩෙත් කරලා තියෙනවා ඔන්නේ දැන්.
ඔව්. ඒ බැජ් අපේ සයිට් එකේ දාලා
තියෙනවා නේද? ඔව්. HTML කෝඩ් එකත් අපි දීලා තියෙනවා. මේ ඔබ බ්ලොග් තියෙන අය ටග් ගාලා ඒ කෝඩ් එක කොපි කරලා ඇඩ් කරන්න පුළුවන් නේද?
tekkatha.com/badges එකට ගියාම අපිට පුළුවන් sizes කීපයක්ම තියෙනවා.
ඒ බැජස් ඩවුන්ලෝඩ් කරගන්න කෝඩ් එකත් එක්ක.
ඔව් තිල්න තමයි වැඩ ටික්කල ඇත්ත.
අපි මේ අලුත් පෝස්ට් එකෙත් ලින්ක් එකක් දාමු එකට නේද?
ඔව් ඒක තමයි. හැබැයි අර දකුණු පැත්තේ ලින්ක් ලිස්ට් එකේ තියෙනනේ ට්විටර් වලට යටින් මේ බැජස් කියලා.
අපි ආයි සරයක් හැමදෙනාගේම ඉල්ලා සිටින්නේ. ඒ කියන්නේ තමන්ගේ බ්ලොග් එක නැත්නම් තමන්ගේ වෙබ්සයිට් එකේ අපි මේ බැජ් එක පබ්ලිෂ් කළා ඕගොල්ලන්ගේ යූසර්ස්ලාටත් අපි ගැන දැනගන්න.
ඔව් ඒක තමයි. ඒ කියන්නේ ගොඩක් කට්ටිය ඒගොල්ලන්ගේ හොඳ අපේ හොඳ කී කිය අපිට කතා කරන අද උදේ මට එක්කෙනෙක් ඇත්තම සතුට හරිම සතුටේ යාමව chat එකට දාගෙන කතා කරලා බල්ලා මට කිව්වා මේ මෙහෙමයි මම ඕගොල්ලන්ට එක කතා මොබයිල් එක ඇහුවා ඇත්තම හොඳයි මොකද පිටරට ඉන්න අයට data වලට යන charges එම ඇතර ගැටලුවක් නෙමෙයි ලංකාවට ආගේ. පස්සේ කතා කරලා බලනකොට හා ඇත්තම ඇමරිකාවේ ඉන්නේ. ඉතින් ඒ වගේ ඉතින් AI කියන AIට ඒක ගොඩක් පාසි කියලා මොකද ලංකාවෙත් මම දෙතුන් දෙනෙක් එක්ක කතා කරාම AI එකේ කම්පියුටර් ඉස්සලාට ලහනට ඩා යාට යන එන ගම් එක අහන්න බුලන් කියලා ඒක අපි ඉදිරියට දිනු කරමුනේ බුද්ධික.
ඔව්. ඒ වගේම කලින්ද මේ දැන් ඔය අපි sizes keep එකකින්ම badges දාලා තියෙනවනේ.
ඔව්.
දැන් ඔයාලට ඕන නම් පුළුවන් custom size එකක් වෙනත් ඉල්ලන්න.
ඔව් අපි ඒක හදලා දෙමු නේද?
අපිට ඉල්ලන්න පුළුවන්. ඔව් අපිට ඒක හදලා දෙන්න
පුළුවන්. ඔව් ඒක තමයි තියෙන. හරි. බුද්ධික තව මොන හරි අපේ අලුත් දේවල්
තියෙනවා අද තියෙන නිවේදන නම් අපිට එච්චරයි නේද
අපිට ඔව් ඇත්තටම අද මේ ප්‍රශ්නත් වෙච්ච හින්දා අපි පොඩ්ඩක් කාල වේලා ප්‍රශ්න
මම හිතන්නේ පොඩ්ඩක් කෙටි කරන්න වෙන්නේ
ඔව් ඒක තමයි මේ දේවල් වලට යන ප්‍රශ්න ඇත්තටම ඉතින් මේ එක අතකින් බෝම්බ ගැහුවත් අපිට එක තැන
නැද්දන්නේ
ඔව් ඒකයි ඒක කියනවනේ කාලෙක දැන් අද වැඩසටහන ටිකටම ගෙනිච්චෝ කාලෙන් කර මම දැන් තර්ජන තියෙන දැන් පිටින් එහෙම ගෙදර යන්න බරක් වුණා
ඔව් මට ඒකෙන් ගොඩක් කට්ටියගේ මට නම් එහෙම ප්‍රශ්නක් තියෙනවා හරි එහෙනම් ප්‍රශ්නයට යමුද බුද්ධික?
ඔව්.
පළවෙනි ප්‍රශ්නය කිව්වොත් තේලින මොකද්ද තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ?
නුවන් කියන්නේ ඔව් නුවන් එවලා තියෙන අපිට ප්‍රශ්නේ. එයා කියනවා සිංගල් බ්ලොග් එකක් කරනවලු. ඒකට ඇඩ්සෙන්ස් Google AdSense දාන්න උත්සාහ කළාද? ඒ දෙපාරම එයාට මේ බැරි වුණාලු මොකද සිංහල Google AdSense වල සපෝට් කරන්නේ නැති නිසා.
ඔව්.
අපි මේ ගැන ගිය සතියේත් කතා කරා.
ඔව් ඇත්තටම මේ සිංහල කන්ටෙන්ට් වලට Google AdSense දාන්න බෑ. ඒක ඉතින් එතනින් එහාට කියන්න දෙයක් නැහැ. මොකද දැනට Google සමාගමෙන් සිංහල භාෂාවෙන් තියෙන web අඩවි වලට මේ Google AdSense සහාය දෙන්නේ නැහැ. ඒක නිසා ඒකට කරන්න දෙයක් නැහැ.
ඇත්තටම අපි ගිය සතියේ වැඩසටහන දිගටම ඇහුවනම් එයාට ඕක
ඔව් ඒක තමයි අහන්න පුළුවන්. ඒක තමයි. එහෙනම් දෙවෙනි පැනේටි කියොත් බුද්ධික ඒ ප්‍රශ්න අහලා තින්නේ බුද්ධික කෙනෙක්.
ඔව් බුද්ධික.
බුද්ධිකලා මාර ගොඩක් අපි ප්‍රශ්න අහනවානේ. මේ එයා කියන Gmail එකට යන හැම වෙලාවෙම error එකක් එනවලු මේ එයා භාවිතා කරන Red Hat Linux ලෝ. Firefox උත් එක්ක chat එකේ සමාජිකයන් නම් පෙන්වන්න නැහැලු. එයා කියන්නේ error එක නම් කියන්නේ සම්මේ Gmail features have failed to load due to an internet connectivity problem. ඉතින් එතනින්ම මම හිතන්නේ උත්තරේ තියෙනවනේ බුද්ධික. මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ ගොඩක් වේගය අඩු වුණොත් එහෙම
ඒ ෆීචර්ස් ලෝඩ් වෙන්නේ නැහැ නේද?
ෆීචර්ස් ලෝඩ් වෙන්නේ නැහැ. ඇජැක්ස් පාවිච්චි කරනින්ද ඒවට ගොඩක් වෙලා යනකොට එයා කියනවා මේ HTML version එක පාවිච්චි කරන්න කියලා. HTML version එකේදී මේ chatting features ඒ ටික නැහැ.
ඔව්.
ඉතින් ඒක නිසා මේක ගොඩක් වෙලාට තියෙන අන්තර්ජාල සම්බන්ධතාවයේ ගැටලුවක් මිස වෙන ගැටලුවක් වෙන්න බෑ.
ඔව්. ඒ වගේම කාලින්ද දැන් මට සමහර වෙලාවට අත්දැකීම් තියෙන මං කියන්නේ මේ Windows වලදී මං කියන්නේ.
ඔව්.
ඒකෙදී අපි සමහර software install කරාම ඒකෙන් browser එකේ user agent කියන string එක වෙනස් කරනවා සමහර වෙලාවට.
ඔව්.
ඒ වගේ වෙලාවෙදී Google අඳුරගන්න එක හරි browser එකක් විදියට.
ඔව් ඒ වෙලාවෙදී
ගැටලුවක් තියෙනවා.
ඔව්. ඇත්තන වනික මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා මෙයා Firefox මොන version එකද මෙතන පාවිච්චි කරන්න කියලා. සමහරවිට පරණ version එකක් නම් පාවිච්චි කරන්නේ මේ ගැටලුව එන්න පුළුවන් නේද දනිෂ්ක Firefox වලදී?
ඔව්. ඇත්තටම කාලින් කියන්නේ අපේම ප්‍රශ්නයක් හදියා ඒක Firefox version එකත් එක්ක හරියට කියලා තිබුණා අපටත් එක්ක ඒක check කරලා බලන්න පුළුවන් නේද?
ඔව් ඒක තමයි.
අලුත් version වල දැන්
හැබැයි මම මට නම් මේක මට සාමාන්‍යව GPRS වගේ ඒවාෙන් log වුණාම මම දැකලා තිනවා මේ Gmail load වෙන්නේ
නැතු මේ සමහරවිට දැන් internet slow වෙලා අවල්
දෙනාට මේ ප්‍රශ්නේ එනවා. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට ගියොත් කියනවා සංජීව. සංජීව ප්‍රශ්නේ අහන්නේ යා කියනවා Windows XP Active Directory user ලගේ password recover කරන්නේ කොහොමද? ඒ සඳහා tool එකක් තියෙනවද? Windows XP වල Active Directory එකක් නැහැ. Windows XP වැඩ කරන්නේ Active Directory client කෙනෙක් හැටියට. එතකොට Active Directory password save වෙන්නේ domain controller එකේ. ඒ කියන්නේ Active Directory එකේ. එතකොට XP වැඩ කරන්නේ client කෙනෙක් හැටියට මිස password XP එකේ සිටින්නේ, ඒ කියන්නේ XP machine එකේ තියෙන්නේ නැහැ. අනික මේ encryption එක break කරන්න ලේසියිනුත් බෑ. ඉතින් කරන්න පුළුවන් එක ලේසිම වැඩේ තමයි ඉතින් Active Directory පුළුවන් ඒ user account එකට tag ගාලා password එක reset කරලා දාන්න. නැත්තම් මෙයා install කරන් ඉන්නවද දන්නේ නැහැ administrative toolkit එක මේ XP machine එකේ Active Directory එකේ. එහෙමත් කරන්න පුළුවන්. තමයි administrative privileges තියෙනවා නම් domain එකට toolkit එක install කරගන්න පුළුවන්. එතකොට user ලා manage කරන්න පුළුවන් තමන්ගේ client එකේ ඉඳන්ම. ඒක නිසා මට නම් කියන්න තියෙන password එක මොකද්ද කියලා හොයාගන්න ක්‍රමයක් නම් ඇත්තටම නැහැ. තියෙනවා ඒ වුණාට ඒව ගොඩක් බ්‍රූට් ෆෝස් ඩිටෙක්ෂන් කරන ඒවා ඒ වගේ තියෙන. ඉතින් ඒ එන්ක්‍රිප්ෂන් බ්‍රේක් කරලා දඟලන්න අවශ්‍ය නැහැ. ඔයාට පාස්වර්ඩ් එක රිකවර් කරන්න පුළුවන්.
මම හිතන්නේ ඒක ලේසියෙන් කාටවත් කරන්න පුළුවන් දෙයක් කියලා Windows එක.
ඔව් ඒ ඇත්තටම අමාරුයි. ඒ කියන්නේ පාස්වර්ඩ් දැන් Windows වලදී නම් පාස්වර්ඩ් ෆයිල් එක රිප්ලේස් කරලා වෙන පාස්වර්ඩ් එකක් දාලා ඒ වගේ ක්‍රැක් කරගන්න පුළුවන්. නමුත් තියෙන පාස්වර්ඩ් එක මොකද්ද කියලා බලාගන්න ක්‍රමයක් නැහැ.
ඒක ඇඩ්මිනිස්ට්‍රේටර් ඔප්ෂන් එක තියෙන්නේ රීසෙට් කරන්න විතරයි.
ඔව් පාස්වර්ඩ් එක එන්ක්‍රිප්ට් කරලා පස්සේ බලන්න බෑ කාටවත් අන්න. අනික ඒක මැෂින් එකේ මැෂින් එකටත් එන එන්ක්‍රිප්ෂන් එකේ ඇල්ගොරිතම් එක වෙනස් වෙනවා. ඒ නිසා එකක හොයාගත්ත කියලා දෙවෙනි එකේ හොයාගන්නත් බෑ. ඒ සෑහෙන පිළිතුරක් කියලා හිතනවා නේ බුද්ධික. ඔව්.
ඊළඟ ප්‍රශ්නේ ප්‍රවීණ නේද? ප්‍රවීණ ඉන්ද්‍රනාම.
ඔව්. හර්ෂ මොකද්ද කියන්න දෙන්නේ? යාන ප්‍රශ්නේ කියන්නේ මෙහෙමයි. එයාගේ ලැප්ටොප් එකේ තිරේ දූවිලි සියුම් ඒ වගේ දේවල් තියනවලු. ඒ කියන එක. එතකොට නිවැරදි පිළිතුරු ගන්න අන්තම් පැහැදිලි කරන්න කියලා. මේක නම් ඉතින් මොකද කරන්න බලන්න.
මේකට වෙනම තියනවා නේද මේ
ඔව් ක්ලීනින්.
ක්ලීනින්.
ඔව් එතනම මේ පරිගණක කඩ ඒ කියන්නේ උපක විකුණන කඩේකට ගිහිල්ලා කිවනම් පරිගණක ක්ලීන් කරන කිට් එකක් දෙන්න කියලා. මම දැකලා තිනවා මේවා සුපර් මාකට් වලත් තියෙනවා.
තියෙනවා.
අරගන්න පුළුවන්. හැබැයි මේකට අර ස්පෙෂල් ක්ලෝත් එකක් දෙනවා නේද? ඇන්ටිසෙටික් තියෙන. ඒක
සාමාන්‍යයෙන් අර අපි කණ්ණාඩි පිහදාන්න පාවිච්චි
කරනවා. ඔව් ඇත්තනම මේ ඇත්තනම මේ ඇස් කණ්ණාඩි පිහදාන්න ගන්න රෙද්දත් මේකට ගැළපෙනවා. ඒකට අර වෙලා තියෙන ස්ක්‍රීන් එක ලික්විඩ් දානට බොහොම පරිස්සම් වෙන්න ඕනේ.
ලික්විඩ් දාන එක නම් හොඳ නෑ.
ඔව් හොඳ නැති දෙයක්. මොකද දැන් මේ මේවේ අර ඇන්ටි රිෆ්ලෙක්ටිව් කෝටින් එකක් එහෙම දැන් උඩින් අලුත් ලැප්ටොප් වල එනවනේ.
ඔව්.
ඒවට ඩැමේජ් වෙන්න පුළුවන්.
ඒ කියන්නේ අර පිටපස්සේ ලයිට් එකක් දිනන ලයිට් එක රිෆ්ලෙක්ට් වෙන එක
නවත්තන්න. රිෆ්ලෙක්ට් වෙන එක නවත්තන්න. ඒක නිසා අර රිඩිකල් එකෙන් පොඩ්ඩක් පිහදාන්න එක නම් හොඳම වැඩේ තමයි ඉතින් ඩිස්ප්ලේ එකට ඇඟිල්ලන තියෙන්නේ.
ඒකේ
දුවිලි නම් අරකින් පිහදාලා දාන්න පුළුවන්. මොකද ඒ ඇන්ටි ස්ටැටික් රෙද්දක් නම් ඒකෙන් පුළුවන් අර දුවිලි ටික ටග් ගාලා පිහදාන්න. මොකද සාමාන්‍ය ටිෂු එකකින් පිහදාම තේ දුවිලි ටික එන්නේ නැහැ. තීරේ නැඳිලම තියෙනවා. එහෙනම් බුද්ධික ඊළඟ ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ අපිට?
ඊළඟට අපේ කනිෂ්කනේ අහලා තියෙන්නේ.
ඔව්.
ඔයක ඇත්තටම
Windows පිළිබඳ ප්‍රශ්න.
ඊළඟ ප්‍රශ්නය එයා විස්තර කරලා දිනන ගොඩක්.
ඔව්.
එයා කියලා දින්නේ එක දවසක් Windows ඉන්ස්ටෝල් කරලා දින විස්තය ආගෙන මැෂින් එකේ ඒක ඔන් කරනකොට අපිට ඉමේජ් එකක් දාලා තියෙනවා නේද?
ඔව් මේකේ ප්‍රශ්නේ මම බැලුවා බුද්ධික. මෙයාගේ වෙලා තියෙන්නේ විස්තය එක ඇක්ටිව් කරන්න කියලා එනවලු. ඉතින් මෙහෙමයි මට තේරෙන විදිහට මෙයා ඉන්ස්ටෝල් කරලා තියෙන්නේත් ලයිසන්ස් කෝපි එකක් නෙමෙයි.
ඔව් ඉතින් එයා කියලා දිනවා එයා ළඟ ඔරිජිනල් ලයිසන්ස් කෝපි එකක් තියලා ඒක රිමූව් කළා. දැන්ම කියලා
පස්සේ. ඔව් එහෙමයි. මෙහෙමයි තියෙන්නේ දැන් තමන් අතන පරිගණකයක් මිලදී ගත්තාම Windows license එක පරිගණකයේ පිටිපස්සේ ඒ කියන්නේ ලැප්ටොප් එක ගන්න පිටිපස්සේ అలවලා තියෙනවා. ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් වගේ නම් Tamanට ඇත්තම license තියෙනවා නම් ඒක ඩෙස්ක්ටොප් එකේ అలවලා තියෙන serial එක. ඒ original CD එක නැති වුණත් වෙන CD එකක් හොයාගෙන install කරලා අර serial එක දැම්මත් active කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. Windows active activation කියලා ගිහිල්ලා ඒක active කරගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ මෙයා මේක තුන් පාරකට වඩා active කළා නම් ප්‍රශ්නයක් තියෙනවා. එහෙමත් ඇක්ටිව් කරන්න බෑ. එහෙම වුණත් Microsoft support එක කතා. ඒ කියන්නේ support එකට email එකක් දාලා මේ ගැන වැඩි විස්තර ගන්න පුළුවන්. ලංකාවේ email ලිපිනය නම් info@microsoft.com නැත්නම් info@microsoft.com එකට දාන්න පුළුවන්. එයාට හැබැයි මේක valid එයාට license එකක් තියෙන්න ඕනේ. එහෙම වුණත් සමහර ලාට අය අවස්ථාවක් දෙනවා. ඇත්තටම සාධාරණ හේතුවක් මත මේ වගේ දෙයක් වෙලා නම් අයින් කරන්න කියලා. මීට අමතරව මේ අපිට ethical ප්‍රශ්නයක් තියෙනවා මේ වගේ දේවල් crack කරන්න. ඒව ගැන ඇත්තටම මම ඉල්ලලා තියෙනවා. මොකද අපිට අපෙන් ඒ වගේ ප්‍රශ්න අහලේවලා මේ software crack කරන්න කොහොමද?
ඒ වගේ ඒ කියන්නේ operating system එකක් ගැන විතරක් නෙමෙයි ඕනම දෙයක් ඇත්තටම කියන්නේ cracking වගේ දෙයක් අපි promote කරන එක වැරදි නේද?
ඔව් ඒ ඇත්තටම වැරදි. කියන්නේ මේ මොකද මෙහෙමයි දැන් Tamanට software එකක් මිලදී ගන්න බැරි නම් ඒකට ආදේශ open source software තියෙනවා නේද අනිෂ්ක?
ඔව්
ඉතින් ඒක නිසා ඒක තමන්ට පුළුවන් මේක ගන්න. ඒක නිසා අනික අපි මේ වගේ වැඩසටහනක් කරනකොට මේ වගේ දේවල් වලට මිනිස්සුන්ව දිරිගන්නන එකත් අපි කරන වරදක් කියලා තමයි මම නම් හිතන්නේ.
දැන් ඒ තමන්ට මේ කියන්නේ අපි මුලින්ම කිව්වා මම හිතන්නේ ඒක තමයි. ඒ තමන්ට මුදල් තියෙනවා නම් මේ පුළුවන් ඒ කියන්නේ ලයිසන්ස් සොෆ්ට්වෙයාර් එකට යන්න නැත්නම් ඒකට තියෙන ආදේශයක් කරා යන්න පුළුවන් ඉතින්.
ඔව්.
කොහොමද අපි නීති විරෝධී වැඩ කරන්න ඕනේ නැහැ නේ. කියන්නේ දැන් ඕනම ආගම වුණත් කියන්නේ හොඳ ඒ කියන්නේ හොඳට හැසිරෙන්න කියලා හොරරන් එහෙම කරන්නේ නැති ඉතින්. තාක්ෂණයේ පැත්තටත් අපි හොරරන් කරන්න ඕනේ නැහැ නේ ඉතින්.
ඔය ඇත්තටම අපේ අසන්නන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ එහෙම ඒ කියන්නේ මේ ප්‍රශ්න වලට එහෙම උත්තර අපෙන් බලාපොරොත්තු වෙන්න එපා. අපි මේම දෙක ලින්ක් එකක්වත් දාන්නේ නැහැ.
ඔව් ඒක තමයි. ඒක අපි ඇත්තටම ප්‍රොමෝට් කරන්න නැහැ කියන එක තමයි කියන්න ඕනේ. මේ ගොඩක් අය හිතරි දේ මේක මොකද මේ වගේ වැඩ උදව් කරේ නැහැ කියලා. ඒ වුණාට ඇත්තටම වගකීමක් ඇති කණ්ඩායමක් හැටියට අපිට අමාරු ඒ වගේ දේවල් කරන්න කියන්නේ. ඊට පස්සේ අවශ්‍යයක් තියෙන අපිට කෝල මට අහලා තියෙනවා. අඳුරන්නේ නැද්ද?
කෝල මාගේ නම දින මොකද? තිලින දන්නව නේද?
දව්. තිලින ගාලේ
අපේ මේ ක්ලබ් එල්කේගේ මෙම්බර් කෙනෙක්.
ආ හරි හරි. මොකද තිලින ප්‍රශ්නේ එහෙනම් වාම උත්තර දුන්නා නම් හරි නේද?
එයා කියනවා මේ එයාත් කියන්නේ ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් ගැනමයි. එයා අහනවා කියන්නේ වෙබ් ඩිසයිනින් 3D animation වලට එහෙම හොඳ software තියෙනවද කියලා open source
3D මේවට නම් open source මුදුගඟක් විදිහට තියෙන blender තමයි මමත් ඒක පාවිච්චි කරලා තියෙනවා ඒක නම් හොඳ එකක්.
ඔව් එතකොට Google
Maya වලට සමානයි.
Google ලගේ තියෙනව නේද open source modeling tool එක?
ඔව් Google sketch කියලා එකක් මම පාවිච්චි කරලා තිනවා. හැබැයි ඒක නම් ගොඩක්
ඒක ඇත්තටම modeling tool
3D
animation වලට වඩා
මලින්ද බ්ලෙන්ඩර් එක 3D Max Maya වගේ පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් එකක්ද?
ඔව් ඒකේ පොඩ්ඩක් මේ user interface එකේ ටිකක් පාවිච්චි කරන්න මඩුලක් තියක් ගන්න තියෙනවා. ඒත් නිකන් පොඩි දුනාට පස්සේ නම් ඇත්තටම අවුලක් නැ ගන්නෑ.
හැබැයි අපිට 3D Studio Max Maya වගේ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. මේ මම දැන් බ්ලෙන්ඩර් වලින් ඒ 3D Studio Max කියන්නේ ගොඩාක් කාලයක් තිස්සේ නවතගෙන යන.
ඔව් අනික මෙහෙමයි සමහරලාට සමහර දේවල් තියෙනවා මේ ඕපන් සෝස් වලින්. ඒ කියන්නේ ඕපන් සෝස් නිදාස් මුදු ගංග හදන ඇට ඒ වගේ කාලයක් වැය කරන්න බෑ. ඒ වගේ මුදල් වැය කරන්න බෑ.
ඒ වගේ software එකක් හදන්න ඒගොල්ලෝ ලොකු ගොඩාක් කණ්ඩායමක් යොදවලා අවුරුදු ගාණක්
research කරලා කරන්නේ. ඒ වගේ ගැටලු තියෙනවා.
ඒ වගේ මම අහනවා web පිටු නිර්මාණයට මොනවද තියෙන software කියලා. මම කැමති එකක් තමයි Aptana කියලා තියෙන එක.
ඔව්.
ඒකේ සෑහෙන plugins එහෙමත් තියෙනවා. ඔනම language එකකට පාවිච්චි කරන්න පුළුවන්.
web designing පැත්තරනේ මේක.
designing coding පැත්තර.
මමත් පාවිච්චි කරනවා quanta plus වගේ coding වලට.
ඔව් ඒක php එහෙම support කරනවා නේ මලින්ද හොඳට.
quanta එකේ තියෙනවද මලින්ද මේ design view එක කියන රඩ what you see is what you get විදිහට තියෙනවද?
නෑ design.
ඊළඟ ප්‍රශ්නේ ගියොත් එහෙම මේ ප්‍රශ්නේ දෙන්නේ ඒ කියන්නේ දෙන්නේ එක එක විදිහට අහලා තිනේ. එක්කෙනෙක් තමයි සාලිය, අනිත් එක්කෙනා නාමල් වික්‍රමසිංහ. එක්කෙනෙක් අහලා තිනේ කොහොමද මේ PayPal වලින් සල්ලි හොයලා ඉන්ටර්නෙට් එකෙන් මේ කොහොමද eBay එකෙන් බඩු ගන්න එක පාවිච්චි කරන්න කියලා. අනිත් එක්කෙනා අහලා තිනවා මේ දැන් එයා වෙබ්සයිට් එකේ ඇඩ්වර්ටයිසින් කරන ඒ කියන්නේ කට්ටිය හොයාගෙන තියනවා. ඒ කියන්නේ Google AdSense වගේ තව ප්‍රොවයිඩ් කරන කට්ටිය. ඒගොල්ල හැබැයි මුදල් ගෙවන්නේ PayPal account එකක් කරහලු. නමුත් මේක ලංකාවට ඇත්තටම PayPal ගිනුමගේ මුදල් ගෙවීමක් කරන්න පුළුවන් වුණාට මුදල් ලබා ගැනීමක් කරන්න තාම බෑ. ඒක නිසා මේකට වෙන ක්‍රමයක් තියනවද කියලා අහලා දෙනවා. මේකට ඇත්තටම ඉතින් කරන්න දෙයක් නෑ. ඔබට විදේශ මුදල් බැංකු ගිනුමක් හා ක්‍රෙඩිට් කාඩ් පතක් නැත්තම්. ඉතින් එතකොට ඉන්දියාවට පාව මේක තියෙනවා. ඉන්දියාවේ බැංකුවක ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා එතකොට බැංකු ගිණුමක් තියෙනවා නම් ඉන්දියාවේ ඊට පස්සේ තමන්ගේ ලිපිනේ තහවුරු කරගන්න ඒ ක්‍රෙඩිට් කාඩ් පදට එන ස්ටේට්මන්ට් එක තියෙනවා නම් මේ දේ කරගන්න පුළුවන්.
එතකොට යා ඉන්දියාවේ ලංකාවේ අතර මේ මුදල් හොමාරෝ පිළිබඳ ගැටලුවක් මතුවේනේ.
ඔව් ඒක ඉතින් යාට ඒ ගැන හොයලා බලන්න එනවා මොකද්ද කරන්න පුළුවන් කියලා.
PayPal එකෙන් බඩුවක් ගණිද්දී නම් හැබැයි අපිට අපේ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි
කරන්න. ඔව් ලංකාවේ මුදල් ගෙවන්න දැන් මොකද මේකත් මේ ළඟදී හැම අවුරුදු කීපයක් ඇතුළත ලැබුණ වරප්‍රසාදයක්. මොකද ඉස්සර PayPal ලංකාවට දුන්නේම නැහැ.
සපෝට් කරේවත්.
ඔව් දැන් ඇත්තටම මුදල් ගෙවීම කරන්න පුළුවන්. මුදල් ලබා ගැනීම නම් PayPal හරහා කරන්න බෑ. ඉතින් මේ අනිත් එක්කෙනා අහලා තියෙන ප්‍රශ්නේ තමයි PayPal වලින් සල්ලි හොයාගන්නේ කොහොමද කියලා. මම හිතන්නේ පළවෙනි එක්කෙනාගේ ප්‍රශ්නෙෙන් එයාට හොයාගන්න පුළුවන් ඒකට පිළිතුරක් ඇඩ් දාලා එයාගේ වෙබ්සයිට් එකේ සල්ලි හොයාගන්න කියලා. මේ ඉන්ටර්නෙට් සල්ලි හිවීම ගැන මට මේ පොඩ්ඩක්
මේ PayPal එකෙන් හොයනවා කියන එක මෙහෙමයි. මම හිතන්නේ එයා හැටි තේරුම් ගන්න නැහැ. PayPal කියන්නේ අපි සල්ලි හොමාරව කරන්න පාවිච්චි කරන දේ.
ඔව් ක්‍රෙඩිට් කාඩ් එකක්
වගේ කියන එක වැරදි නේද?
ඔව් PayPal එකෙන් සල්ලි හොයන්න බෑ. කවුරු හරි සල්ලි දුන්නොත් PayPal එකට ගන්න පුළුවන්. ඒ දිනේ ලංකාව ඇතුළත තියෙන PayPal account එකකට සල්ලි ගන්න විදිහක් නැහැ. eBay එකෙන් බඩු ගන්නවනේ ඉතින් කරන් දෙයක් නැහැ. eBay එකේ register වෙලා bid කළා. ඒ bid එක දෙන්නට පස්සේ ඉතින් PayPal එකෙන්
ගියා. eBay එකෙන් බඩුවක් කරගෙන අපිට ඒ transaction එක නවත්තන්න ඕන නම් ආයෙ පාරක් reverse කරොත් ක්‍රෙඩිට් කාඩ් එකේම ඒ සල්ලි ටික
ලැබෙනවා. ඔව් ඒ කියන්නේ ට්‍රාන්සැක්ෂන්
එක PayPal තියෙන වාසිය.
ඔව් PayPal එකේ ට්‍රාන්සැක්ෂන් එක කැන්සල් කරොත් කොහොම හරි කොයි පාටියකින් හරි ඒක නැවතත් තමන්ගේ ඔය ක්‍රෙඩිට් කාඩ් බදට ආපහු වෙන හැබැයි දවස්
7ක් බැංක් account එකකට නම් මම හිතන්නේ
බැංකු account වලට නම් බැහැ ලංකාවේ දැනට බැංකු account එකක් දාගන්න හැකියාවක් නැහැ. සමහර ක්‍රෙඩිට් කාඩ් උත් ඇතුල් කරනකොට පොඩි පොඩි ගැටලු තියෙනවා. HSBC වගේ ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරනවා නම් ඒක ඒගොල්ලෝ Visa කාඩ් එකක් නම් ඒක අර verified by Visa වලට register වෙන්න ඕනේ. Master card එක ගන්න secure master code කියන එක register වෙනවා නැත්නම් internet giving කරන්න බෑ. අනිත් බැංකු වල නම් දැනට ප්‍රශ්නයක් නැහැ. කෙලිම සම්බන්ධ වෙන්න පුළුවන්. බුද්ධික
මම හිතන්නේ නාමල්ලේ ප්‍රශ්නේ කොටසක් විදිහටම තියෙනවා. මෙවැනි දෑ පිළිබඳව රාජ්‍ය මට්ටමේ අවධානයක් යොමු විය යුතුයි නේද? මා සිතන ලෙස මේ සඳහා ගැටලුව වී ඇත්තේ ලංකාවේ විදේශ ප්‍රතිපත්ති වල තිබෙන අඩුපාඩු.
විදේශ ප්‍රතිපත්ති වල අඩුපාඩු
නේද? විදේශ මුදල් සංතරණයේ තියෙන ගැටලු නේ ඔක නේද?
ආ ඒ විතරක් නෙමෙයි දනිෂ් කැත්තනම් මේක මුදල් ගෙන්න ගන්න ගැටලුවක් ඇත්තනම් වෙන්න බෑ. මුදල් යවනකොට තමයි ගොඩක් විදි ඒ කියන්නේ තහංචි දැනට ආණ්ඩුවෙන් දාලා තියෙන්නේ. දැන් මෙතෙන් සල්ලි ලබා ගන්න බැරි ඇත්තනම් ප්‍රශ්නේ තියෙන්නේ PayPal සමාගම විසින් ලංකාවේ තියෙන මේ ඉලෙක්ට්‍රොනික ගණදින සඳහා තියෙන නීතිමය පද්ධතිය එච්චර පිළිගන්නේ නැහැ.
සහ ආරක්ෂිත බවද?
ආරක්ෂිත බව හා
නීතිමය
නීතිමය ඒට අමතරව අන්තර් බැංකු සම්බන්ධතාව. ඒ කියන්නේ බැංකු ඉන්ටර් බැංක් ට්‍රාන්සැක්ෂන් කියලා කියන්නේ බැංකු බැංකු අතර මුදල් ට්‍රාන්ස්ෆර් කරනකොට විදේශ බැංකු හා ලංකාවේ බැංකු අතර මුදල් හුවමාරු වෙනකොට සිදුවෙන ක්‍රමවල තියෙන දුර්වලතා නිසා තමයි මේවා. මොකද ඇත්තනම් ගොඩක් දේවල් PayPal සමාගම වගේ සමාගම් වල දෙන ඔටෝමේටඩ් සිස්ටම්ස්. ඒකක්වත් මැනුවලි කරන්න
බැහැ. ගොඩක් දේවල් බලපාන ලංකාවේ නීති බලපාන.
ඔව් ලංකාවේ ගොඩම මෙතන ප්‍රශ්නේ තියෙන්නේ නීතියල. මොකද දැන් මේ වගේ මොකක් හරි දෙයක් වුණොත් බැංකු වලින් ගොඩක් වෙලාට ගන්න මේ ඇක්ෂන්ස් පිළිබඳ පැහැදිලි සඳහන් කිරීමක් නැහැ. ඒ කියන්නේ මේ මොකක් හරි සල්ලි පිටරට කෙනෙක් දැන් ඇත්තටම PayPal වල තියෙන දෙයක් තමයි කවුරු හරි සල්ලි ගෙවලා ඒක හොරේ account එකෙන් සල්ලි ගෙවුවොත් නම් ඒක අන්තිම තැන දක්වා රිවර්ස් කරනවා.
ඔව්.
එතකොට දැන් ලංකාවේ බැංකු වලින් මේවා හරියට හොයන්නේ බලන්නේ නැති නිසා ඒ පිළිබඳ තියෙන සැකේ ඒගොල්ලන්ගේ තියෙනවා මේ බැංකු වලින් හරියට මේ වගේ දේවල් කරන එකක් නැහැ කියලා. ඉතින් ඒක නිසා තමයි ඕක මේ ලබා ගැනීම හැකියාව නැත්තේ.
මේ වගේ දේවල් මේ निराකරණය කරගන්න මම හිතන්නේ රාජ්‍ය මැදියක් තියෙම ඕන නේද?
ඔව් රජය කියන්නේ නීතිමය නීති පද්ධතිය මීට වඩා මොකද සයිබර් සිකියුරිටි සයිබර් ගැන ගොඩක් නීති අවශ්‍ය වෙනවා මේ වගේ දේවල්
වලදී. ඒ වගේම දැන් මම හිතන්නේ රජයට මේ වගේ දේවල් වලට උපදෙස් දෙන්න මේ තොරතුරු තාක්ෂණය සම්බන්ධව වැඩ කරන ආයතන වලට පුළුවන් පෙරමුණ ගන්න නේ.
ඔව් ඇත්තටම
සා. දැන් මේකත් ගොඩක් දෙනෙක් ඒවට සම්බන්ධව අහනවා.
ඔව් ඇත්තනම දැන් ඇත්තනම මේ ඇත්තනම ඇත්තනම මේ ඉන්ටර් බැංක් ට්‍රාන්සැක්ෂන් කියන ඒවා තාම ඒ දැන් සාමාන්‍ය පිටරටේ එමනම් මොන බැංකුව හිටියා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. මම මෙතන බැංක් account එක ගහලා ට්‍රාන්ස්ෆර් කරපු ගමන් විනාඩි දෙකෙන් බලනට අනිත් පැත්තේ බැංකුව account එකට සල්ලි ටික ගිහිල්ලා ලංකාවේ බැංකුවේ තමන්ගේ බැංකුව අතර දැන් සමහරවල්ලට දැන් ඔය ඇත්තනම දැන් පෞද්ගලික බැංකුවල ඒ දේ වුණාට අන්තර් බැංකුව අන්තර්ජාල බැංකු සේවා සපයන රාජ්‍ය බැංකු එකක්වත් නැහැ.
රාජ්‍ය බැංකු.
හැබැයි පෞද්ගලික බැංකු උනත් තව ඔය අන්තර් බැංකු සේවා ගොඩක් ප්‍රමාද වෙලා නේද?
ප්‍රමාද. ඇත්තටම
දැන් දෙකක් විතර සමහර
ඒවා දෙකක්. දෙකක් ඕ ඊටත් වැඩි වෙන ලාල් තියෙනවා.
සමහර බැංකු වල මේ පහසුකම දෙන්නෙම නැහැ. දෙන බැංකු වල උනත් දවසක්
පරක් වෙලා. දැනට මම දැනට HSBC සම්පත් බැංක කියන දෙකම පාවිච්චි කරනවා. සම්පත් බැංකුවේ ඒ කියන්නේ තමන්ගේ ගිණුම් ඇතුළේ නම් ඒ වෙලාවෙම වෙනවා. තුන්වෙනි පාර්ශ්ව ගිණුමක් නම් සම්පත් බැංකුවේ තියෙන ඒකත් ඒ අවස්ථාවෙම වෙනවා. ඒක ඇත්තටම ගොඩක් හොඳයි. HSBC වලත් මේ දේ මේ විදිහටම වෙනවා. තුන්වෙනි පාර්ශ්ව බැංකුවකට සල්ලි දැම්මත් පෞද්ගලික බැංකුවක් නම් පහුවෙනදා සල්ලි තියෙනවා. ඒ හැබැයි වැඩ කරන දවසක නම් ඊදා වගේ දැම්මත් අඟහරුවාද තමයි සල්ලි යන්නේ. මේ ගැටලුව
ශ්‍රීලන් බැංකුවෙත් ඇත්තටම ඔය දත්තෙම
තමයි. දවසක විතර ප්‍රමාදයක් තියෙනවා
නේද? දවසකට ප්‍රමාදයක් තියෙනවා.
ඒ පෞද්ගලික
බැංකුව. ඔව්. මට පොඩි අත්දැකීමක් තියෙනවා සම්පත් බැංකුව සහ මේ HSBC ගැන කියද්දි.
ඔව්.
මේ ඇත්තටම එකපාරක් මම ඉන්දියාවේ ඉඳලා මේ සල්ලි දෙම සම්පත් බැංකුවට මාරු කරේ. ඒක ඇත්තට ඉතින් ඔබ මේකෙන් තේරුම් ගද්දි ඔබන්ට මේ කියන්නේ ජාත්‍යන්තර බැංකුවක් මොන වගේ මට්ටමකින්ද කියලා ඉන්නේ. මේ ඉතින් දැන් ඒගොල්ලෝ ලබා ගන්න තාක්ෂණත් එක බලමු. දැන් මේ බැංකුවෙන් එතකොට පූනේ වල ඉඳලා මුම්බේ වලට ට්‍රාන්ස්ෆර් කරලා තිබුණා. ඔන්න දැන් රවුට් එක හිතනවා නම් ඊට පස්සේ ලංකාවේ HSBC එකට ඊට පස්සේ ට්‍රාන්ස්ෆර් කරලා දෙනවා. මේ තුනම ඔක්කොම HSBC අතර ගියේ. ඒ කියන්නේ පූනේ, මුම්බේ, කොළඹ HSBC ඔක්කොම ආයි කොළඹ ඉඳලා තමයි නිව්යෝක් වලට ට්‍රාන්ස්ෆර් කරලා තමයි ලංකාවට අරන් තින්නේ. ඒ අතරේ මේ ඒක ට්‍රාන්ස්ෆර් කරෙත් HSBC එකේ හේ IT ডিপার্টমেন্ট එකේ කෙනෙක්ගේ අර ඒගොල්ලෝ මෙතන කියන්නේ ඒ කවුන්සලින් ටැක්ස් කරන්නේ නැහැ මේ ට්‍රාන්ස්ෆර් කරද්දි. දැන් අන්තිම ට්‍රාන්ස්ෆර් කරලා බලද්දි මේ ට්‍රාන්ස්ෆර් කරපු වටිනාකමෙන් 10%ක් විතර මේ ඒ කියන්නේ HSBC එකෙන්ම මේ කියන්නේ ඒගොල්ලොන්ගේ කියන්නේ අර ටැක්ස් විදිහට අරගෙන තියෙන කියන්නේ බැංකු වියදම් විදිහට. ඉතින් බලන්න මේ කියන්නේ ට්‍රාන්ස්ෆර් වෙන විදිහ කියන්නේ කෙලින්ම මුම්බේ වල ඉඳලා ට්‍රාන්ස්ෆර් කරලා සම්පත් එකට ගන්න පුළුවන්. ඔය වගේ තාම ඉතින් ගැටලු තියෙනවා. ඒ කියන්නේ අපි සමාජලාට හිතනවා අපිට වඩා ඉන්දියාව ගොඩක් කියන්නේ උසස් මට්ටමක ඉන්නවා කියලා බැංකු කටයුතු මතින්. හැබැයි ඒකෙන්නේ දේශීය බැංකුව අතර නම් බැලුවොත් එහෙම අපිට වඩා හොඳ තත්ත්වයක තියෙන. ඒ වුණාට සමාජලාට බලනකොට මේ බැංකු කටයුතු සියල්ලම නිකන් පිස්සුක් වගේ.
ඒ කියන්නේ මෙහෙම දනිස්ස සමාල්ලාට මේ දැන් ඉන්දියාවේ නීති පද්ධතිය ලංකාවට වඩා ගොඩක් මේ පැත්තෙන් ඉදිරියෙන් ඉන්නවා. මම දන්නේ ඒක ගොඩක් ඉන්දියාව අනික ඉන්දියාවේ ජනගහනය ගොඩක් වැඩි. AI මේ වගේ දේවල් වලට ගොඩක් ඉදිරියෙන් ඉන්නෝනේ. ඉන්ටර්නෙට් ට්‍රාන්සැක්ෂන්.
ආ තව දෙයක් තියෙනවා කලින්ද දැන් අපි තොරතුරු තාක්ෂණය පැත්තෙන් කිව්වොත් මේ දැන් එහි තියෙන මේ ලංකාවේ නමට ආරංචුන් නැහැ එහෙම තියෙනවාද කියලා මම දැන් සයිබර් ලෝ කියලා ඒගොල්ලෝ වෙනම මේ පාඩ يعني තියෙනවා මේ තොරතුරු තාක්ෂණ පාඨමාලාවකුත් වෙනම يعني විෂයක් හඳුන්වලා දීලා තියෙනවා මේ ඩිප්ලෝමා එකක් තියෙනවා. අනිවාර්යෙන්ම ඒක ලංකාවේ ඉතින් මේ ඔය දැන් PayPal වලට පහසුකම් දෙනවා වගේම අර පැත්තත් දැනුවත් වෙන්න ඕනේ. මිනිස්සු නීතිය ගැන දැනුවත් නොවුනහමනේ ඉතින් වංචාව වලට වෙන්නේ නේද කොට.
ඔව් ඒක ඇත්ත. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු නේද බුද්ධික. එයා ඇත්තටම අහලා තියෙන්නේ දැන් සමහර ඩොමේන් තියනවල එයා උදාහරණයකට අරන් තියෙනවා අපි තමයි abc.com කියලා. එයා කියනවා දැන් සමහර වෙබ් අඩවි වලට abc.com කියලා ගැහුවාම යන්නේ හැලෝ www.abc.com කියලා ගහුවාම යනවලු. සමහර ඒවාට abc.com කියලා ගහම වෙන අඩවියකට යනවලු www.abc.com
සයිට් එක නම් එහෙම.
ඔව් ඒක මෙහෙමයි. මේකට ඇත්තනම කියන්නේ මේ ඩොමේන් නේම් එකක් කියන්නේ අපිට අර IP address එක මතක තියාගන්න බැරි නිසා දෙන නමක්. ඇත්තට මෙතන යාන්ත්‍රණය වෙන්නේ ඩොමේන් නේම් එකක් එන්ටර් කරාම DNS server එකක් ඒ කියන්නේ ඩොමේන් නේම් server එකක් කරා IP address එක මොකද්ද කියලා හොයාගෙන ඒ වෙබ් සර්වර් එකට ඒ රික්වෙස්ට් එක ෆෝවර්ඩ් කරනවා. දැන් මෙතෙන්දි වෙන්නේ ඇත්තනම abc.lk කියන එකට එක IP එකක් අපි ලබා දෙනවා DNS සර්වර් එකේ. ඊට පස්සේ අපිට www කියලා එකක් ඕන නම් අපි කරන්නේ www කියන එක අපේ DNS සර්වර් එකෙන් තව IP එකක් දෙනවා. දැන් මේ විදිහටම තමයි සබ් ඩොමේන් හැදෙන්නේ. මේ www කියවත් ඇත්තනම සබ් ඩොමේන් එක.
ඒක ඇත්තටම අවශ්‍ය දැනනට මිනිස්සු හදාගෙන ඉන්නවා www කියලා සබ්
නම් එක. ඔව්. ඉතින් එතකොට අර සමහර අය වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ abc.com එක එක IP එකට ඒගොල්ලෝ හෝඩ් කරගෙන ඒකට වෙන වෙබ් සර්වර් එකකට www කියන එක සමහරලාට වෙන වෙබ් සර්වර් එකකට හෝඩ් කරගෙන. මේක ඉතින් ඇත්තටම කිව්වොත් මේක configuration වැරද්දා.
උදාහරණයක් විදිහට දැන් BBC website එකට ගියොත් bbc.co.uk කියත් site එක www.bbc.
කෝඩ්
එකම එකයි.
ඔව්.
හැබැයි අපිට ඕන නම් බලන්න www එක විතරක් වෙන සයිට් එකකට
යව. මෙයා තව අහලා තියෙනවා මේ linux.abc.lk ගිහාම කොහොමද වැඩ කරන්නේ, windows.abc.lk ගිහාම කොහොමද වැඩ කරන්නේ. මේවා ඇත්තනම කියන්නේ සබ් ඩොමේන්ස් කියලා. මේ හැම සබ් ඩොමේන් එකකටම IP එකට ෆෝවර්ඩ් වෙන. ඒ IP එක තමන්ට කැමති වෙබ් මේ සර්වර් එකට ෆෝවර්ඩ් කරගන්න
පුළුවන්. ඩොමේන් මැනේජ්මන්ට් වලින් කරන්න පුළුවන් නේ.
ඒක DNS සර්වර් එකෙන් කරන්න පුළුවන් තමන්ගේ ඩොමේන්
එක. ඒ වගේම දැන් මගෙන් අහලා දින සමහර ගැට්ටි DNS name දාලා දිනවා www3.2 මොකක් හරි ඩොමේන් නේම් එක.
ඔව්.
ඒ 2.com කියලා ඒගොල්ලෝ වෙන මොන හරි තාක්ෂණයක් භාවිත කරනවාද? ඒ වගේ දේවල් උත්
සමහරවිට
පෙන්නනවා නේද? ඒක කිසි පදනමක් නැහැ.
ඒකේ
තියෙන්නේ නිකන් මේ
නම විතරයි. නමක්
දාන්න පිට ඕනේ දෙයක් දාගන්න
පුළුවන්. ඔව්. නෑ ඒක බුද්ධික මෙහෙම පැත්තක් තියෙනවා. සමහර ගොඩක් ට්‍රැෆික් කියන වෙබ්සයිට් වල තියෙනවා රවුන්ඩ් රොබින් DNS කියලා එකක්. රවුන්ඩ් රොබින් වල කල්ලක් කරන්නේ රික්වෙස්ට් එකක් ආවම DNS එකට එකයි IP එකක් ලබා දෙනවා. තව රික්වෙස්ට් එකක් ආවම තව IP එකක් ලබා දෙනවා. එතකොට මේගොල්ලෝ කරන්නේ ලැබෙන ලෝඩ් එක වෙබ් සර්වර් කීපයක් අතරදී බෙදා
හරිනවා.
ඔව් ලෝඩ් බැලන්සින් වල තවත් එකක් තමයි අර හෝස්ට් නේම් එකට ආයි රීඩිරෙක්ට් කරගන්නවා. මේ දැන් එයාගොල්ලෝ කියන්නේ මේ වෙබ් සර්වර් දෙවෙනි වෙබ් සර්වර් එක මේ තුන්වෙනි වෙබ් සර්වර් එකට ආවේ. ඒකින් සමහර අය උඩදී පෙන්නනවා. W123 කියලා. ඉතින් තමන්ට කැමති නමක් දාගෙන දැන් අපේ උදාහරණයක් බලන්න. ටෙක් කතායකේ බලන්න පුළුවන් w.tekkata.com කිව්වත් වෙබ් අඩවියටම එන්නේ w.tekkata කියලා ගහුවත් ඒක නෙවෙයි. w3ක් ගහලා tekkata කියලා ගහුවා. w නැතුව ගහුවා.
tekkata පවතින්නේ අපි ඩොමේන්
එකේ. එහෙම අපි කරේ. ඇයි අපි එහෙම කරේ?
ඒකට රහසක් තියෙනවා.
ඔව්. ඇත්තටම මේ ඒක රහස කියන්නේ මම පළවෙනි වැඩසටහන කරනකොට පළවෙනි වැඩසටහන දැන් වුණත් මට w අකුරු දෙකයි කියවෙන්නේ.
ඒක සාමාන්‍ය දෙයක් මොකද නිවුස් වල වෙබ්සයිට් කියද්දී w අකුරු දෙකයි.
ඔව් ඒක කියවෙන එක www කියලා කියන්න බැරි හින්දා අපි කල්පනා කරා අපි රෙකෝඩින් එක හදනවද අපි මේක හදනවද මම හිතන්නේ ඒක හදන එක ලේසියි කියලා ඉතින් අපි ටග් ගාලා ඒ වෙලාවට ටග් කරලා තියෙන රෙකෝඩ් එකක්
ගන්නවා. එක වගේ එකක් හදන්න පුළුවන්.
ඔව් ඇත්තටම DNS support කරන මේ wild card කියන ඒවා. Wild card කියන්නේ asterisk එකක් දෙන්න පුළුවන්. asterisk.tekkata.com කියලා කිව්වොත් මම kalinga.tekkata.com කිව්වත් එක එකයි එක web server එක ගන්නේ. danishka.tekkata කියලා ගහුවත් එකක තමයි එන්නේ. ඒවට කියන්නේ wild card DNS.
ඔව් එතකොට ඇත්තටම domain name එක කියන්නේ ඔය tekkata.com කියන එකට. subdomain එකක් තමයි
www කියලා කියන්නේ. ගොඩක් වෙලාට පිළිගැනීම තමයි tekkata.com කිව්වා www.tekkata කිව්වත් එක වෙබ් අඩවි යා යුතුයි කියන එක සම්මතයක්ව තියෙනවා.
www කියන්නේ world wide web කියන එක
අර්ථය. ඔව් අර්ථය තියෙන්නේ ඒක තමයි. මම හිතන්නේ බුද්ධිකට ඒක පැහැදිලි පිළිතුරක් වෙන්න ඇති. ඒ ඊට අමතරව අහලා තියෙන ක්‍රමදේ වෙබ් සර්වර් අදාළ config ෆයිල් එක Linux වලදී Windows වලින් සකසා ගන්න කෙසේද කියලා. ඇත්තට මේක config වෙබ් සර්වර් එකෙන් කරන දෙයක් නෙවෙයි මේක DNS සර්වර් එකෙන් කරන දෙයක්.
වෙබ් සර්වර් එක
අදාළ ඔව් DNS configuration. අපි DNS help එකකට link එකක් දාමු නේ බුද්ධික. DNS record ගැන හැම පොඩ්ඩක් ඉගෙන ගන්න. ඒ record කියන්නේ මොනවාද? text record කියන්නේ MX කියන්නේ මොනවාද?
ඒ වගේ විස්තර තියෙන එක.
ඒ වගේ විස්තර තියෙන එකක්.